Honorable Diana Gamage, you have 18 minutes.
Thank you. Garu Sabhapati Tuma, Atavashen Mape, Garu Janadhipati Ranil Wickremesinghe Matitumage, me Palamuni me, Ayavaya me Vasare. ඒක ගැන කතා කිරීමට ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම කැමති පළමුවෙන්ම ගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න. මම හිතන්නේ මම අවුරුදු දෙකක් මේ පාර්ලිමේන්තුව තුල විශාල සටනක් මම හිතන්නේ මට සහයෝගය දුන්න කීප දෙනෙක්. නමුත් මේ කංශා වගාව ගැන මම කල්තැබි මේ යෝජනා ගෙනාවා. මම කතා කරා අවුරුදු දෙකක් තිස්සේ මේ පාර්ලිමේන්තුව තුල. මම ස්තුතිවන්ත වෙනවා ගරු රනිල් වික්‍රමසිංහ අපේ ජනාධිපතිතුමාට. මේ ගැන එතුමා මම විශ්වාස කරනවා අධ්‍යනියක් කළා කියලා. මොකද එතුමා ලෝකේ වටේ සංචාරය කරලා රට රටවල් ගානේ සංචාරය කරලා එතුමාට මේකේ තියෙන වටිනාකම අද දැනිලා තියෙනවා. අද එතුමා මං කතා කරනවා නම් ඒකට හරි ඓතිහාසික වචනය ත්‍රිලෝක විජය පත්‍ර කියන නමින් මේ අයවැයට එකතු කිරීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා සහ නිහතමානීව ආඩම්බර වෙනවා කාන්තාවක් හැටියට මේ රටේ මේ වගේ යෝජනාවක් ගෙනල්ලා මේක අද මේ පාර්ලිමේන්තුවේ අයවැයක ඇතුළත් කරලා අපි මේ වාද විවාද කරන මේ අයවැය අපිට සම්මත කරගත හැකි කියලා මම තරයේම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මම කියන්න කැමති මම දැක්කා මේ පහුගිය දවස් ටිකේම මේ ත්‍රිලෝක විජය පත්‍ර කියන එක නීතිගත කර පිටරට යවන්න. එහෙම නැත්නම් මේ අපනායනය කිරීම සඳහා මේක බගා කරලා මේ රටට ඩොලර් ලබා ගන්න. මේක ගැන මම දැක්කා මේ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු පමණක් නොවෙයි මම දැක්ක ඇත්තම ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු මේක ගැන ඍණාත්මකව කතා කරනවා. ඇත්තටම ඒක ගැන මම කනගාටු වෙනවා. මොකද හේතුව මම කියන්න කැමති ලෝකයේ පොඩ්ඩක් ඔයිට වැඩි අධ්‍යයනය කරන්න. මේ අද අපේ මේ ෆෝන් එක බටන් එකක් අපි ටච් කරපු ගමන් ලෝකේ ඕනම රටකට යන්න පුළුවන්. මේ ඉන්ටර්නෙට් වලට ගිහිල්ලා මේවා ගැන හොයා බලන්න පුළුවන්. මන් දන්නේ ඒගොල්ලන්ට ඒක කිරීමේ හැකියාවක් තියනවද කියලා. හැම නැත්තම් දැනුවත්ද කියලා එහෙම කරන්න පුළුවන් කියන එක. එහෙම කරන්න බැරි නම් මම විශ්වාස කරනවා ගිහින් ඒක කරන්න ගිහිල්ලා බලන්න මේකේ ලැබෙන ලාභය. මම පුංචි උදාහරණයක් කියන්නම්. තායිලන්තයේ කියන රට ජූනි මාසේ මේ අවුරුද්දේ මේක නීතිගත කරා. ඒ කරේ සෞඛ්‍ය ඇමති. ඒ රටේ සෞඛ්‍ය ඇමතිතුමා තමයි මේක නීතිගත කරේ. අද වෙනකොට මේ මාස පහක ඒගොල්ලන් මේකෙන් ලබා තිබෙන ආදායම රුපියල් අපේ සල්ලි වලින් රුපියල්
order please order please honorable samanpriya head up to the chair
ඔකටම තුමිය
මේකෙන් ලබා තිබෙන ආදායම තමයි තායිලන්තයේ මේ මාස පහ තුල රුපියල් බිලියන 280ක් මේකෙන් ලබා තිබෙන ආදායම. එතකොට ඒගොල්ලෝ ફોකස් කරනවා 2023 වෙනකොට තව රුපියල් අපේ සල්ලි වලින් රුපියල් බිලියන 450ක ආදායමක් මේක තුලින්. එහෙමනම් මේකේ අපි රටක් හැටියට අපි අදපත් වෙලා තියෙන තැනින් අපිට ගොඩ එන්න නම් මේ වගේ තීන්දුව తీරන අපි ගත යුතුයි. මම හිතනවා ගරු ජනාධිපතිතුමා ඒ ගැන හිතා මේ රට නැවතත් ගොඩ ගන්නට මේ අපි තියෙන තත්වයෙන් ගොඩ ගන්නට මේක ගැන හිතා මතා තමයි මේක නැව මේක මේ පාර අයවැයට ඇතුල් කරේ. ඇත්ත වශයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා විපක්ෂයේ හිටියත් අපේ ගරු රාජිත මන්ත්‍රීතුමාට අපේ හිටපු සෞඛ්‍ය අමති කෙනෙක් හැටියට එතුමාගෙන් මේ ලැබිච්ච ප්‍රතිචාරය මම ඉතාම අගය කොට සලකනවා. එතුමාට ස්තුතිවන්ත වෙනවා විපක්ෂයේ හිටියත්. එතුමාට මේක ගැන යම්කිසි අදහසක් තියෙනවා. ඒකයි එතුමත් මේක ගැන කතා කරලා තිබුණේ. නමුත් ඒක අර සංස්කෘතික අපේ තියෙන රටේ තියෙන මේ සංස්කෘතික ප්‍රශ්නේ හින්දා කතා කරන්න නැවත එපා කියලා කියපු හින්දා එතුමාට ඒක ගැන කතා කරන්න බැරි වුණා. නමුත් මට මොනතරම් මේ වගේ කතා කිව්වත් මේ සංස්කෘතිකයි මේ දේවල් ගැන මේ රට තුල නැවතත් අපි කතා කර කර මේක කබල් ගගා ඉඳලා අද රට බංකොලොත්තාවයට පත් කරලා තියෙනවා. ඉතින් මේ බංකොලොත් භාවයෙන් අපි රට ගොඩගත යුතුයි. අනිත් රටවල් සියලු දේටම මේක හොඳයි නම් තායිලන්තයේ කියන්නේ තේරවාදී බෞද්ධ රටක්. ඒ රටේ මේක නීතිගත කරලා මේ දේවල් කරගන්න පුළුවන් නම් මෙච්චර මුදලක් හම්බ කරන්න පුළුවන් නම් රටට ආදායමක්. ඇයි අපිට බැරි? අපි අපේ රට තුල තියෙන මේ නිදහන් මේවා උඩ ඇවිදගෙන බංකොලොත් වෙලා දැන් අඬ අඬ ලෝකෙට අතපාගෙන ජීවත් වෙන රටක් බවට පත් වෙලා තියෙන්නේ. අපි මේක වෙනස් කර යුතුයි දැන්වත්. අඩුම ගානේ දැන්වත් අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච දෙයක් තමයි ත්‍රිලෝක විජේ පත්‍ර කියන්නේ. ඒ හින්දායි මම මේක ගැන හැමදාම කතා කරේ මේ පාර්ලිමේන්තුව තුල. ඉතින් මම විශ්වාස කරනවා ජනාධිපතිතුමත් ඒකයි මේක ගැන හිතලා මේ දේ අයවැයට ගෙනාවේ. ඉතින් මම රාජිත ඇමතිතුමාටත් මම කියනවා ඔය විපක්ෂයේ ඉන්න සමහරක් අයට පොඩ්ඩක් ලෙසන්ස් ටිකක් ගන්න පොඩ්ඩක් මේ පන්තියක් දාගන්න කතා කරලා එතුමට. අහගන්න මේකේ තියෙන වැදගත්කම. ඒකයි එතුමත් මේ වෙලාවේ කිව්වේ. ඒ වගේම තමයි අපි පහුගිය කාලේ දැක්ක නෙළුම් කුළුණ. නෙළුම් කුළුණ ගැන මේක සුදු අලියෙක්. මේක අපේ රටේ ජනතාවගේ මුදල් කාබාසිනිය කරන මේකට අපි ණය ගෙවනවා. මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. මේක මහ සුදු අලියෙක් මේක මහ අපරාධයක් කිව්වා. නමුත් අපි ගෙවලා තියෙනවා නෙළුම් කුළුමට දැන් වෙනකොට අපේ ඇත්තටම මේකට ගිහිලා තියෙන මුළු මුදලම තමයි ඩොලර් මිලියන 114ක්. මේකෙන් අපිට ලැබුණා චීනෙන් ඩොලර් මිලියන 87ක ග්‍රාන්ට් එකක්. අපි දැනට මේකෙන් ගෙවලා තියෙනවා මේකේ ණය ඩොලර් මිලියන 67ක්. එතකොට අපිට තව පොඩි ගාණයි මේක ගෙවලා ඉවර කරන්න තියෙන්නේ මේ ණය. ඉතුරු ටික කලේ අපේ රජයේ මුදල් වලින් තමයි මේ ඉතුරු ටික පියවලා මේ නෙළුම් කුළුණ හැදුවේ. එතකොට අපිට ගෙවන්න තියෙන්නේ තව පොඩි මුදලයි. ඒක 2024 වෙනකොට අපි මේ මුළු මුදල ගෙවලා ඉවර කරන්න ඕනේ. මම ඊයේ කියන්න කැමති මම රුපියල් මම ඩොලර් බිලියන එක ආයෝජනයක් අත්සන් කරා මේ නෙළුම් කුළුණත් එක්ක සිංගප්පූරුවේ ආයතනයක් එක්ක මේකට ආයෝජනය කරනවා ඩොලර් බිලියනයක්. මේකේ දැනටත් අපිට ඩොලර් 154,000 ඩොලර්ස් ඊයේ අපිට ගෙවීමක් සිද්ධ වුණා. ලබන අප්‍රේල් වෙනකොට ඩොලර් මිලියන 100ක ගෙවීමක් සිද්ධ වෙනවා. ඒ එක්කම මේකත් එක්ක මේක ජල ක්‍රීඩා සහ එන්ටර්ටේන්මන්ට් සෝන් එකක් හැටියට මේගොල්ලෝ කරන්නේ මේක මේ නෙළුම් කුළුණ. අපිට පුළුවන් ලබන අවුරුද්ද වෙනකොට මේ සියලු දේම ගෙවලා දාන්න. ලබන අවුරුද්ද ඉවර වෙන්නත් කලින්. ඉතින් මම මේ ආයෝජනය ලංකාවට ගෙනාවා මේ නෙළුම් කුළුණ වෙනුවෙන්. මම හිතනවා මේක ඉවර කරගන්න අපිට පුළුවන් වෙයි. ඒක පමණක් නෙමෙයි තව ඉදිරියටත් මේ සංචාරක අමාත්‍යාංශයට සංචාරක ව්‍යාපාරයට මම ගේන්න ලෑස්ති තව තවත් මේ රටට ඩොලර්. ඒක තමයි මම එදා ඉඳලම කිව්වේ. අපි මෙතන කියවගෙන මරාගෙන විවේචනය කර කර ඉන්නවට වඩා අපෙන් විය යුතු වැඩ කොටස අපි කළ යුතුයි මේ රටට. මොකද අපේ රටේ මේ ජනතාව තව තවත් පීඩාවට පත් විය යුතු නැහැ. මේ පාර්ලිමේන්තු ඉන්න අපි සියලු දෙනාම එකිනෙක බැනගෙන එහා පැත්තට මෙහා පැත්තට විවේචන කර කර ඉන්නවා. මම කියන්න කැමතියි සහ මම දැනගන්න ආසයි මට කලින් කතා කරපු අපේ ගරු අජිත් මානප්පෙරුම මන්ත්‍රීතුමාගෙන්. ඔබතුමා දන්නවද හොරකම ගැන කතා කරන ඔබතුමාගේ ওই විපක්ෂ නායකයා විගණන වාර්තාවක් ඇවිත් තියෙනවා සංස්කෘතික අරමුදලේ. ඒකට මොකද උනේ? අපි ඒක හොයලා බලන්න ඕන දැන්. මොකද්ද ඒකට උනේ? ලක්ෂ 3000 ගානකට මොකද උනේ මේ සංස්කෘතික අරමුදලෙන්? කිසිම කෙනෙක්ගේ අත්සනක් නැතුව ගිය ආණ්ඩුවේ අගමැතිතුමාගේවත් මේ කිසි කෙනෙක්ගේවත් අත්සනක් නැතුව ඒ මුදල එතුමා විසින් ওই විපක්ෂ නායකතුමාම පිළිගත්තා. මම ලක්ෂ 50 ගානේ පන්සල් වලට බෙදුවා. එහෙම බෙදවට කමන්නේ නැහැ පන්සල් වලට. නමුත් කවුද ඒක නීතිය කොහෙද එහෙම නීතිගතවද කරේ? මොකද ඊතර සල්ලි වලට උනේ? මේක අපි කතා කළ යුතුයි. හොරකම් ගැන කතා කරන ඔබතුමාලා කතා කරමු අපි ඒක ගැනත්. ඔව් මේ රටේ අපිට ණය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. අපිත් 225 මේ රටේ ජනතාව. අපිත් මේ ණය ගෙවනවා. මේ ජනතාව එක්කම අපි සියලු දෙනාම මේ ණය ගෙවන්න ඕනේ. නමුත් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? ඔව් හොරකම් සිද්ධ වුණා. මේක එක පාර්ශවයකින් වෙච්ච හොරකම් විතරක් නෙමෙයි. මතක තියාගන්න මේ රටේ නිලධාරීන්ගෙන් වෙන හොරකම් අපි ගණන් හැදුවොත් අපි අපිට මේ රට ගොඩදාන්න තිබුණා මීට ගොඩක් කාලයකට ඉස්සෙල්ලා. මොකද මේ රටේ නිලධාරින් මේ රජයේ නිලධාරින්ම කරන හොරකම් ඉදිරියට අපි මේ කෝප සහ කෝප් කමිටු වලින් ඉදිරියට ගේනවා මේ හොරකම් ටික ඔක්කොම. නමුත් මට කියන්න කනගාටුයි අපි වෙනස් කළ යුතු තැනක් තියෙනවා මෙතන. මේ කෝප් කමිටු සහ කෝපා කමිටු වලින් මේ වැරදිකරුවන් වෙන නිලධාරීන්ව අපි අතාරින මේ දෙයක් තියෙනවා. ඒක කළ යුතු නැහැ. මේගොල්ලන්ට නීති හමුවේ ගෙනල්ලා මේවට දඬුවම් ලබා දිය යුතුයි. මොකද මේක මේ රටේ ජනතාවගේ සල්ලි. මේක කීප දෙනෙකුට හොරගම් කරන්න දෙන්න බෑ. ඒගොල්ලන්ට කරන්න දීලා අපි මේ රටේ ජනතාව දුක් විඳලා බඳු ගෙවගෙව මේ රටේ මේ තියෙන ණය ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා මම හිතනවා මේවා අපි හොයා බැලුවා වගේ නෙවෙයි, වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම අපි දඬුවම් දිය යුතුයි. නැත්තම් අපි මේ කෝප තියලා වැඩක් නැහැ. අපේ කාලය කාලා වැඩක් නැහැ. මේවයි වාඩි වෙලා මේගොල්ලන්ගෙන් ප්‍රශ්න අහලා. මොකද මේ දේවල් වෙන්නේ නැත්තම් අපි ඒකට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපිට අද වෙලා තියෙන්නේ අපි ඩොලර් බිලියන 53ක විතර ණයක් තියෙනවා ගෙවන්න. නැවත. නමුත් අපිට වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 53ක ණය ගෙවන්න ඕනේ. හැබැයි අපි ඇත්තට වශයෙන්ම බැලුවොත් ආයෝජනය වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 30ක් විතරයි මේ රට තුල. එහෙමනම් අපිට ලැබෙන්නේ ඩොලර් බිලියන 30ක විතර පමණක එන රෙවනියු එකක් ආදායමක් පමණයි. මම උදාහරණයකට කිව්වත් අපි ලක්ෂ 1000ක් අරගෙන 500ක් කොහෙට හරි හංගලා එහෙම නැත්නම් හොරකම් වෙලා දූෂණ වෙලා 500ක් ආයෝජනය කළොත් අපිට ලැබෙන්නේ ආදායම ඒ ලක්ෂ 500ට පමණයි. නමුත් අපි ගෙවිය යුතුයි පොලියත් එක්ක ලක්ෂ 1000ක් නැවත ගෙවිය යුතුයි ඒ ණය. ඒක තමයි අද ලංකාවට වෙලා තියෙන්නේ. මේ සෑම කෙනෙක්ම වගකිව යුතුයි මේකට. මේ කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි, සෑම කෙනෙක්ම වගකිව යුතුයි. මොකද ආණ්ඩු තිබ්බ අවුරුදු දැන් අවුරුදු කීයක් තිස්සේ මේ ආණ්ඩු තියෙනවද? අවුරුදු 74ක් තිස්සේ. අපි මේ ආවේ පළවෙනි පාරට මේ පාර්ලිමේන්තුව තුල. ඒකත් මම දැක්කම ආව මේ පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න මහා පුදුමාකාර සටනක මේ විපක්ෂයේ මේ නායකතුමා ඇතුළුව මේ 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 නීතිඥ මණ්ඩලයක් පත් කරගෙන මාව මේකෙන් එළියට දාන්න උත්සාහ කරනවා. මට ඕන දෙයක් ඒගොල්ලන් කතා කරන්න ඕන දෙයක් කියන්න. හැබැයි මම මගේ ක්‍රියාවෙන් ඔප්පු කරලා ඉවරයි. මට කරන්න පුළුවන් දේවල් මේ රට වෙනුවෙන් මගේ ක්‍රියාවෙන් ඔප්පු කරලා ඉවරයි. අනාගතයේදීත් එහෙම තමයි. ඒක මම ක්‍රියාවෙන් ඔප්පු කරනවා. මම කියන්න කැමතියි මේ විපක්ෂ නායකතුමාට මේ වගේ නිකම් වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. දැන් මට එතුමාලගේ පක්ෂයේ පැත්තෙන්ම ඉන්න කාන්තාව දම්මලා කාන්තාවකට. හැබැයි මේ කාන්තාව එළියට බහින්නේ කාන්තාව වෙනුවෙන්. ඒකයි මට තියෙන පුදුමේ. කාන්තාව වෙනුවෙන් තමයි එළියට බහින්නේ කෑ ගහනද. හැබැයි මම කාන්තාවක් විදිහට පේන්නේ නැද්ද? මන් දන්නේ නැහැ එහෙම පෙනුමක් නැද්ද? මම කාන්තාවක් නෙවෙයිද මේ රටේ? මමත් කාන්තාවක්නේ. මම නම් කාන්තාව වෙනුවෙන් කතා කරන්නේ පක්ෂපාත භේදයකින් තොරව. ඒව මට වැඩක් නැහැ. මම පහරට බැහැලා කතා කරොත් කාන්තාව වෙනුවෙන් කියන්නේ මුළු රටේම කාන්තාවෝ. එහෙම නැතු අර පක්ෂයට මේ පක්ෂයට අර ජාතියට මේ ආගමට බැඳිච්ච ඒගොල්ලෝ ගැන හිතලා කතා කරන කාන්තාවක් නෙමෙයි මම. ඒ හින්දා ලැජ්ජ නැති වැඩ කරන්න එපා විපක්ෂ නායකතුමා. මං කියන්න කැමතියි ඔබතුමාලා මේ මට චෝදනා කරනවා. මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා මම පිනට ගත්ත මේ සමගි ජන බලවේගයේ පිනට ගත්ත මන්ත්‍රී ධූරයකින් ඇවිල්ලා මම කතා කරන්න කියලා. මං කියන්න කැමතියි ඔබතුමා තමයි ඇත්තටම පිනට ආවේ, මම නෙමෙයි. මොකද මම ඒ වෙලාවේ ඔබතුමාලා මේ නන්නත්තාර අනාථ වෙලා හිටපු වෙලාවේ පක්ෂය දීලා ඔබතුමාලාව මේ පාර්ලිමේන්තුවට කැඳෙව්වේ නැත්තම් ගෙනාවේ නැත්තම් ඔබතුමාලාට නොමිනේෂන්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ තිබ්බ තත්ත්වයේ උඩ. ඒ හින්දා අඩුම ගාන ඒකට ගුණයක් තියාගන්න. මම දන්නවා කොහොමටත් කෙලෙහි ගුණේ තියෙන කෙනෙක් නෙමෙයි විපක්ෂ නායකතුමා කියන්නේ. එහෙම නැත්තම් මේ වගේ හැසිරෙන්නේ නැහැ එතුමා. ඒ හින්දා ඒ වගේ දේවල් වලට ලැස්ති වෙන්න එපා. කොටින්ම කිව්වොත් මට කියන්න තියෙන්නේ ඇත්තටම බ්ලේඩ් වලින් මාර්ගස් කපන්න ලැස්ති වෙන්න එපා විපක්ෂ නායකතුමා. මට කියන්න තියෙන එච්චරයි ඔබතුමාට. ඉතින් ඒක හින්දා ඔබතුමා මේ යටින් කරගෙන යන සියලුම දේවල් මම දන්නවා. අපි දන්නවා. මේ මම මට විරුද්ධව ඔබතුමාලා මට විරුද්ධ ඕන දෙයක් කරන්න අපි කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඒ හින්දා මම කියන්න කැමතියි නැවතත් මේ අයවැය කතාවට යද්දී ගරු ජනාධිපතිතුමා මේ සංචාරක ව්‍යාපාරය ගොඩදාන්න මේ සංචාරක මම රාජ්‍ය ඇමතිනියක් හැටියට මේ සංචාරක ව්‍යාපාරය ගොඩදාන්න එතුමා විශාල කැපවීමක් කරනවා. එතුමා ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. මොකද රට එතුමා දැන් මේ දවස්වල මං හිතන්නේ මේ ලංකාව වටේ ඒ සම්බන්ධව තැන් ඒ කලාප බලාගෙන යනවා සංචාරක ව්‍යාපාරය අපිට කොහොමද දියුණු කරන්න පුළුවන් කියලා. මොකද රටක ඇත්ත වශයෙන්ම ආදායමක් ලබන්න පුළුවන් අපේ රටේ අදට තියෙන 5% දලදේශීය නිෂ්පාදනයෙන් සංචාරක අමාත්‍යාංශය තුලින් ලැබිලා තියෙන අපිට 5% දලදේශීය නිෂ්පාදනයෙන්. නමුත් ඕනම රටක සංචාරක ව්‍යාපාරයෙන් ඇත්ත වශයෙන්ම 10%, 15% අතර විය යුතුයි. සංචාරක ව්‍යාපාරය කියන්නේ එක ඉක්මනටම රටට ඩොලර් ගේන්න පුළුවන් දෙහි
කාලයක් ඉදිරියට තිබෙනවා.
ඩොලර් ගේන්න පුළුවන් එක කර්මාන්තයක්. නමුත් අපේ අදේ කර්මාන්තේ කඩාවැටලා තියෙනවා. අවාසනාවකට අපිට තිබුණ මේ කොවිඩ් වසංගතත්, පහුගිය කාලේ අපිට තිබුණ පාස්කු ප්‍රහාරත්, මේ සියලු දේත් එක්ක. ඒ හින්දා අපි කඩාවැටිච්ච සංචාරක ව්‍යාපාරයක් අද ලංකාවේ නැවත ගොඩනගන්න වෙලා තියෙනවා. මේකට විශාල සටනක් දෙන්න වෙලා තියෙනවා මට. සහ මම හිතනවා අපේ කැබිනට් ඇමතිතුමත් මේ සෑහෙන වැඩ කොටසක් කරගෙන යනවා මේ සංචාරක ව්‍යාපාරය ගොඩදා ගන්න. අපි දකිනවා හැමදාම එතුමා මේ වැඩ කොටසක් ඊයේත් අපි දැක්කා මේ රටට නැවක් ආවා 700ක් එක්ක. ඉතින් ඒ වගේ වැඩ කොටසක් අපි කරගෙන යනවා මේ රට ගොඩදාන්න. ඉතින් මම කියන්න කැමතියි මේ විපක්ෂයේ ඉන්න අයට, මේ රටේ මේ තියෙන දේ විපක්ෂය හැමදාම විවේචනය කරන්න එපා. පාරවල් වලට බහලා කෑ ගහන්න, මිනිස්සුන් අවුස්සන්න දේවල් කරන්න එපා. මේ වැරදි මතයක් දැනටත් මේ රට ගැන ගිහිල්ලා තියෙන්නේ ජාත්‍යන්තරයට. අපිට මේ තියෙන ටිකත් අපිට නැති වුණොත් අපිට සොමාලියාවක් රටත් එහා ගිය රටක් බවට පත් වෙන්න වෙනවා. එහින්ද අපි මේ අයවැයට සහයෝගය දීලා මේ ගරු ජනාධිපතිතුමාට මේ රට ඉදිරියට තවත් ගෙන යන්න, මගෙන් පුද්ගලිකව මම මන්ත්‍රීවරියක් හැටියට, රාජ්‍ය ඇමතිවරියක් හැටියට මට දෙන්න පුළුවන් සියලුම සහයෝගය මම එතුමාට දෙනවා. ඒ සහයෝගය මම ලබා දෙනවා. ඉතින් ඒක හින්දා මම කියන්න කැමතියි මේ අයවැයේ විශාල වැඩ කොටසක් කරන්න එතුමාගේ බලාපොරොත්තුවක් ඇතුව තමයි මේ අයවැය මේ පාර ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මම එතුමාට මේකට සුබපතනවා සහ ප්‍රාර්ථනා කරනවා අපි සියලු දෙනාම එකතු වෙලා මේ දේ අපි ලබා දිය යුතුයි මේ රටේ, මේ ජනතාව වෙනුවෙන්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යමිය. මීළඟට ගරු නිමල් පීතිස්ස මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මුලාසරාරුවට ගරු මන්තමනි, අද විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ 77 වෙනි අයවැයට අදාළව කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. වගේම මේ අයවැය විවාදය 2023ට අදාළව කෙරෙන මේ මොහොත වගේ ගනිද්දී රට තුළ යම් ව්‍යාකූලතාවයන් විශාල ප්‍රමාණයක්, සමාජ අසහනයන් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන මොහොතක්. අපි අනාදිමත් කාලෙක ඉඳලා අපේ රට තුළ තිබෙන සංස්කෘතිය වගේම කෘෂි ශිෂ්ටාචාරය සහිත වෙච්ච අපට ආවේනික ඒ ගමන් මගේ ආවා වෙනුවට ඒ ගමන් මගේ වෙනස් කරලා බටහිරට ඕන සමහර කරුණු වෙනුවෙන් පෙනී හිටින සමහර කරුණු යථාර්ථයක් කරන්නට ගිහිල්ලා අපි නොසිතූ නොවිරු තැනකට මේ ගත වෙච්ච වසර 77ක කාලය ඉතාමත්ම නරක අන්තයකට ඇද වැටිලා එහි අභාවාචික බොහෝ දේ භුක්ති විඳින සමාජයක් දක්වා වර්ධනය වෙච්ච වෙලාව. එනිසා අපි මේ කරුණ පිළිබඳව අවධාරණය කරද්දී අපි දන්නවා ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ අපේ වැනි රටවල් වලට ස්වාධීනව කටයුතු කරන්න බැරි වාතාවරණයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතුව විදිහට එන්නේ ලෝක සිතියමේ අපේ රට පිහිටලා තියෙන විදිය. ඒ වගේම ගත්තොත් අපේ රට අභ්‍යන්තරයේ තියෙන සාගරය අභ්‍යන්තරයේ, අපේ මහා පොළොව අභ්‍යන්තරයේ තිබෙන සම්පත් ප්‍රමාණය ගත්තොත් සමහර රටවල් එක්ක සංසන්දනය කරද්දී අපි ඉන්නේ ඉතාමත්ම දියුණු තැනක. මීට පෙරත් අපි අපේ කතාවලදී කිව්වා වගේ අපි ඉන්නේ මහා දෙවන්ත නිධානයක් උඩ පැදුරු කෑල්ලක් එලාගෙන හිඟාකන හිඟන්නු වගේ බුදියගෙන ඉන්න ජාතියක්. ඒකට බලපාපු හේතුව තමයි දීර්ඝ කාලයක් තිස්සේ අපි අපේ අවධානය යොමු කරොත් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි එවගේම වෙන චෝල පාණ්ඩේලගේ ආක්‍රමණ ඇතුළු විශාල ආක්‍රමණ ප්‍රමාණයක් ඇතුළේ ඒ අයගේ ප්‍රධානම ඉලක්කය වුණේ අපේ රටේ සංස්කෘතිය සහ අක්මුල් බිඳවට්ටවීම. ඒ බිඳවට්ටවීම ඇතුළේ ඒ විදේශීය ඕනෑපාකම් ටික ඉටු කරගන්න මේ භූමියට ගැළපෙන දුර්වල කොඳුනාරටිය බිඳපු ජන සමාජයක් නිර්මාණය කරන්න. ඉතින් ඒක පෘතුගීසිනුත් කෙරුවා, ලන්දේසිනුත් කෙරුවා, ඉංග්‍රීසිනුත් කෙරුවා. ඉංග්‍රීසිංගෙන් පස්සේ අපේ රටේ පාලන බලය ගත්ත කළු සුද්දොත් ඒකම කෙරුවා. ඒ චරිත විදියට ගත්තම යම් යම් චරිතවල වෙනස්කම් ඇති. හැබැයි පොදුය අපි ආපස්සට හැරිලා බලද්දී කළු සුද්ද ටිකක් කෙරුවේ ගත වෙච්ච වසර 77ක කාලය තුල. ඒක එනිසා අපේ කෘෂි ශිෂ්ටාචාරය පිළිබඳව, සාගර අභ්‍යන්තරයේ තිබිච්ච සම්පත් පිළිබඳව, ඒ වගේම මේ රට තුළ රටේ ඉදිරි සංවර්ධනයට සහ ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය කරන දේවල් නිවැරදි විදියට තෝරලා බේරලා න්‍යායපත්‍රයකට අනුව කළමනාකරණයකට යටත්ව පරිණත නායකත්වයක්, බුද්ධිමත් නායකත්වයක් යටතේ ඒ ක්‍රියාවලිය සිදු නොවීමේ ප්‍රතිඵලය අද අපේ සමාජයේ භුක්ති විඳිනවා. එනිසා තමයි කෘෂි කර්මාන්තය මත පදනම් වෙලා මේ මහා පොළව, සරුසාර මහා පොළවේ ඕනෑම දෙයක් ජනතාවගේ පරිභෝජන සඳහා ලබා ගත හැකි පුණ්‍ය භූමියක්, සරුසාර භූමියක්. හැබැයි අද අපේ රටේ ජන සමාජය තුන් වේල කන්න බැරි තැනකට අද වැටලා තියෙනවා. ධීවර කර්මාන්තය ගත්තම ඉතා ප්‍රබල ධීවර කර්මාන්තයක් අපේ රට වටේ මහා මූදක්, මහා සාගරයක්, දැවැන්ත හැකියාවන්, දැවැන්ත සම්පත් සාන ප්‍රමාණයක් තියෙන සාගරයක්. හැබැයි ඒ සාගරය අපි එහෙම තියාගෙන පිටයටවල් වලින් තමයි අපි ආනයනය කරන්නේ අපේ අවශ්‍යතාවය, අපේ පරිභෝජනයන් වලට උවමනා දේවල්. ඒ වගේම අපේ රටේ කෘෂි කර්මාන්තය හරහා නිෂ්පාදනය කරගන්න පුළුවන් ගොඩක් දේවල් දැන් දීර්ඝ කාලයක් තිස්සේ අපි භුක්ති විඳින පුරුදු වෙලා තිබුණේ පිටරටින් එන ඒවා. ඒ නිසා අපේ රටේ පාලකයෝ, අපි දැන් ගත්තොත් අහවල් ආණ්ඩුව, අහවල් නායකයා කියලා ගන්න බෑ. අපි ගත්තොත් පොදුවේ වියුක්ත කරන්නේ නැතුව සංයුක්තව මේ කරුණ පිළිබඳව අපි අවධානය යොමු කළොත් අපිට දැනෙනවා, පේනවා මේ ගත වෙච්ච වසර 77කම කාලය තුළ ඉතාමත්ම නරක පූර්වාදර්ශ දෙමින් රටට ගැලපෙන, ජනතාවට ගැලපෙන දේශීය චින්තනයකට යටත්ව ආපු ගමනක් නෙවෙයි ඒ බව අද වඩ වඩාත් හොඳින් තහවුරු වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ නරකම කාලේ අපිට උදා වුණේ අද මේ අභාවාචක තත්ත්වයන්, මේ ඛේදවාචකයන් වැඩිපුරම විමුක්ති විඳින්නේ 77න් පස්සේ මේ රටට අපට නොගැලපෙන ලිබරල් පන්නේ, නව ලිබරල් පන්නේ විවෘත ආර්ථික ක්‍රියාවලියත් එක්ක. ඒ විවෘත ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ තමයි මහජන නියෝජිතෝ හදවතක් තෙතමනයක් තියෙන, රාජ්‍ය නිලධාරීන් හදවතක් තෙතමනයක් තියෙන අය වෙනුවට දුෂ්ට අය, නරුම අය නිර්මාණය වෙන්න බලපාපු විදිය. ඒ විවෘත ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ තියෙනවා බල්ලෝ මරලා හරි සල්ලි අම්බ කරන ක්‍රියාවලියක්. හැබැයි අපි ආපස්සට හැරිලා බලද්දී ඔව් එහෙම දේවල් වුණා. ඒ නිසා අද රාජ්‍ය සේවයේ ගත්තත්, මහජන නියෝජිතයන්ගේ පැත්තෙන් ගත්තත් පොදුවේ අපි දකිනවා වෙන්ගෙන්ව ගන්න නැතුව වෙන්ගෙන්ව කතා කළොත් අපිට යම් යම් චරිත පිළිබඳව කතා කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම ගත්තොත් උගත්තුනි මේ සමාජය ඇතුලේ සුද්ධ අලබාදීපු අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ උගත්තු නිර්මාණය වෙලා තිබෙනවා. හැබැයි ඒ උගත්තු නිර්මාණය වෙලා තියෙන විෂයට අනුව උගත්තු නිර්මාණය වෙලා තියෙන්නේ රැකියාව ගන්න, රට පාලනය කරන්න දක්ෂ විදියට ලෝකයේ පිළිබඳව, ලෝක ඉතිහාසය පිළිබඳව, පරිපාලන පිළිබඳව, රාජ්‍ය පිළිබඳව, ආණ්ඩු පිළිබඳව එහෙම අධ්‍යාපනයක් නැහැ. දැන් මීට කලින් කතා කරා වියට්නාමය ගැන, කතා කරා චීනය ගැන, කතා කරා වියට්නාමයේ තියෙනවා අධ්‍යාපන ක්‍රමය උගත්තු නිර්මාණය කරනවා වගේම බුද්ධිමතුන් ඒකස් නිර්මාණය කරනවා, දේශ ප්‍රේමිත්වය, ජාතිකවාදය උගන්වනවා. චීනෙත් ඒක කරනවා, වියට්නාමෙත් ඒක කරනවා, කීබාලෙත් ඒක කරනවා, ඉන්දියාවෙත් ඒක කරනවා, අසල්වැසි ඉන්දියාවෙත් ඒක කරනවා. ලංකාවේ එහෙම කරනවද? ලංකාවේ අධ්‍යාපනය අතුල තිබෙච්ච ඉතිහාසයත් විනාශ කරලා ඉතිහාස විෂයත් අයින් කරා. ඒ නිසා දැන් නිර්මාණය වෙන්නේ දැන්ගුව අපි අරගල ඊනි අරගල භූමිය දකිනවානේ. නරුම හැසිරීම් නරුම ආවේක සීලි හැසිරීම් කියන අය. එයායට ඕන ලේ. එයා ඉල්ලන්නේ රුධිරය. එයා ඉල්ලන්නේ ගිනිපත් කරන්න. ගොඩනැගිලි ගිනිපත් කරන්න. ගොඩනැගිලි බලහත්කාරයෙන් අත්පත් කරගන්න. ඒ වගේම ගත්තොත් බස් ගිනි තියන්න. අනේ ඒ වගේ ආවේගකාරී උගත්තු ටිකක් නිර්මාණය වෙනවා. හැබැයි ජාතිකවාදයෙන් පෝෂණය වෙච්ච, දේශප්‍රේමීත්වයෙන් පෝෂණය වෙච්ච, බුදුදහමෙන් පෝෂණය වෙච්ච අය නිර්මාණය වෙනවට වඩා මම දැක්ක පෞගේ දාසක නායක හාමුදුරන් වහන්සේ කෙනෙක් කියනවා 225 එපාලු. හැබැයි 225 එපා කියන්න මේ කතා කරන මම ඇතුළු තවත් ඉන්නවා මන්ත්‍රීවරු. මේ ඔක්කොම හොරුද? මේ ඔක්කොම කම්පම්කාරයෝද? මේ ඔක්කොම කොමිස්කාරයෝද? නෑ. බොහොම ආදර්ශමත් විදියට තමන්ගේ හැකියාව, තමන්ගේ බුද්ධිය, තමන්ගේ උගත්කම, තමන්ගේ දැනුම මේ සමාජය වෙනුවෙන් මුදාහරින පිරිසක් ඉන්නවා. ඒ නිසා හැබැයි අර අර වගේ පිරිසුත් ඉන්නවා. චෝදනා ගත්ත කොමිස් ගහපු හම්බ කරපු කටමට්ටමට මේ ඔළුව මට්ටමට හොරකම් කරපු අය ඇති. හැබැයි ඒ අය ගැන විවේචනයක් තිබුණට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි 225ම එකම තැනකට තියලා අර විදිය ප්‍රහාරෙල්ල කරනකොට අපි එකට කැමති නැහැ. අපි පෙරලා හැව්වොත් විශේෂයෙන්ම ගත්තොත් මහා සංඝරත්නය ඇතුලේ රටට නොගැලපෙන අපට නොගැලපෙන හැසිරීම් තියෙන හාමුදුරුවෝ ඉන්නවා. හැබැයි අපි කියනවාද ඒ මේකක් දැකලා සමස්ත හාමුදුරුවෝ අයින් වෙන්න ඕන කියලා? බුදු දහමම ප්‍රතික්ෂේප කරලා අපි කතා කරනවාද? ඒ නිසා රාජ්‍ය සේවයේ හොඳයි ඉන්නවා, දේශපාලන ශේත්‍රයේ හොඳයි ඉන්නවා, බුදු දහමේ විශේෂයෙන්ම මහා සංඝරත්නය ඇතුලේ බොහොම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඉන්නවා. වෙනත් අන්‍යාගමික සංස්ථාවල අන්‍යාගමික බොහොම හොඳයි ආදර්ශමත් අය ඉන්නවා. ඒ නිසා අපි ගත්තොත් ඒ විදිහට තමයි අපි මේක සංසන්දනය කරන්න ඕන. ඒ නිසා අපි අපේ අවධානය විශේෂයෙන් යොමු කරන්න ඕන. මේ ගත වෙච්ච සමස්ත කාලය ඇතුලේ වරද්ද ගැනීම ගොඩක් තියෙනවා, විකෘතිම් ගොඩක් තියෙනවා, තෙතමනයක් තියෙන, හදවතක් තියෙන දේශපාලකව නිර්මාණය වෙන්න ඕන, තෙතමනයක් තියෙන, හදවතක් තියෙන රාජ්‍ය සේවයේ නිලධාරීන් හදන්න ඕන. ඒ නිසා අද මේ ඇතුළත තියෙන වාතාවරණයට පාර්ලිමේන්තුවේ නම් ඉන්නේ 225යි, රාජ්‍ය සේවකයන් ඉන්නවා 117ක්. ඒ 17 ඇතුළත් වැඩිපුරම මේ රටේ රාජ්‍ය පාලනේ ලොකුම පුටු ටික අයිති කරගෙන හිටියේ ඔය විශ්වවිද්‍යාල වලින් එළියට එන කට්ටිය තමයි, උපාධිධාරි කට්ටිය තමයි. ඒ අය තමයි පරිපාලනයේ හිටපු ලේක අමාත්‍යාංශ ලේකම්වරු. එතන ඉඳලා ගත්තම රාජ්‍ය ආයතන වල නිලධාරීන් වෙන්නේ ඔක්කොම ඒ අය. ඒ නිසා අද මේ 225ට විතරක් තරලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ නිලධාරීන්ගේ පැත්තෙන් වෙච්ච දේවල් තියෙනවා. හොරකම් ඇතුලේ ගත්තොත් කොටසක් හොරකම් කරන චක්‍රලේකවලට 90 ඒ තමයි රාජ්‍ය නිලධාරීන්. ඇතම් රාජ්‍ය නිලධාරීන් හොරකම් කරන්නේ චක්‍රලේකවලට 90 දේශපාලක හොරකම් කරන්නේ චක්‍රලේකවලට පිටින්. ඒ හින්දා උදේ හොරකම් කරොත් හවස අහුවෙනවා. ඒවා තමයි මාධ්‍ය වැඩියෙන් යන්නේ. හැබැයි රාජ්‍ය නිලධාරීන් හොරකම් කරන ඒවා චක්‍රලේකවලට යටත්ව ඒකට අනුගතව හොරකම් කරන නිසා ඒක රටට අනාවරණය වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕන දේශපාලක හොරකම් කරුවත්, ඒ වගේම රාජ්‍ය නිලධාරීන් හොරකම් කරුවත් ඒ දෙකම හොරකම තමයි. ඒ දෙකටම දඬුවම ලැබිය යුතුයි තමයි. ඒ නිසා මේ ගත වෙච්ච කාලේ විවෘත ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ හදලා තියෙන හොරු, මංකොල්ලකාරයෝ, කොමිස්කාරයෝ ගොඩක් තමයි හදලා තියෙන්නේ. එහෙනම් අපි මේ පුද්ගලයන් පුද්ගලට නෙවෙයි මේක වැරද්ද තියෙන්නේ. මේ නරුම ආර්ථික ක්‍රියාවලිය වෙනස් කරලා රටට ගැළපෙන විදියට, රටේ දේශීය චින්තනයට ගැළපෙන විදියට මේ කටයුතු සියල්ල ප්‍රතිනිර්මාණය වෙන්න ඕන. මම දැක්ක විපක්ෂ මන්ත්‍රීවරයෙක් දැන් ටිකට කලින් කතා කරා, එතුම ඇත්තටම ඉන්නෝනේ මේ පැත්ත පුටුවේ නෙවෙයි, එහා පැත්තේ පුටුවේ. මං හිතුවා ළඟදිම යනවා. එතුම සම්පූර්ණයෙන්ම කතා කරේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරමින් අය පිළිබඳව
මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි දෙකක් කාලයක් ඉතුරුව තිබෙනවා.
ඒ නිසා මම විශේෂයෙන්ම මන්ත්‍රීතුමනි විශේෂයෙන් මම මේ වෙලාවේදී අවධාරණය කරනවා, විශේෂයෙන්ම මම අවධාරණය කරනවා ඕක යථාර්ථය නෙවෙයි, පනින්න හදලා පනින්න කලින් පෙරනිමිති. ඒ නිසා මූලාසනාරූඪ කරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මතක් කරනවා අද අපිට මග ඇරලා යන්න බැරි ශේෂ්ත්‍රයක් තියෙනවා. පෞගේ කාලේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකට යටත්ව හිටපු ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව 38,000කට වඩා වැඩි ප්‍රමාණයක් බහුකාර්ය සේවක සේවිකාවන් බඳවගත්තා. ඒ අයට මේ පත්වීම ලබා දෙද්දී මාසයක පුහුණුවකින් පස්සේ රජයේ ස්ථීර සේවයට වගේම විශ්‍රාම වැටුප් සහිතව මේ කටයුත්ත අවසන් කිරීම සඳහා පත්වීම් ලිපියේම කොන්දේශයක් තියෙනවා. හැබැයි දැන් අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. අවුරුදු දෙකක් ගත වුණත් අද මේ මොහොත වෙනකොට එයාගේ සේවාවන් ස්ථීර වෙලාවත් සුරක්ෂිත වෙලාවත් නැහැ. රුපියල් 22,500කට ජීවත් වෙන්න බෑ කියන එක කවුද නොදන්නේ? හැබැයි 22,500කට අද නොවිඳින දුක් විශාල ප්‍රමාණයක් විඳිමින් ඒ බහුකාර්ය සේවක සේවිකාවන් රට පුරාම සෑම ග්‍රාමනිධාරි වසමක් මාවරණ ආකාරයට කටයුතු කරලා ගත වෙච්ච කාලය තුළ විවිධ ආයතන යටතේ අධ්‍යක්ෂින් ලැබලා ඒ වගේම ගත්තොත් පුහුණුවීම් ලැබලා NEQ තුන සමත් වෙලා ඉන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ නිසා අපි ඉල්ලනවා විශේෂයෙන් මේ අයවැයට සම්බන්ධ කරලා මේ අවසාන අයවැය සම්මත වෙන්න කලින් විශේෂයෙන්ම මේ බහුකාර්ය සේවක සේවිකාවන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නිරාකරණය කිරීමක් අපි කරන්න ඕන. මොකද ආරක්ෂක අංශයේ විශාල ප්‍රමාණයක් පිටින් ගන්නවා රාජ්‍ය ආයතන වලට. ඒ වගේම ගත්තොත් ක්ලීනින් සර්විස් වලට ගන්නවා පිටින් ටෙන්ඩර් කැඳවලා. ඒ අය නතර කරන්න ඕන. සාහන පදනම යටතේ ඉන්න සේවකයෝ ගන්න සේවකයෝ ආදේශක විදිහට ගන්න අය කොන්ත්‍රාත් පදනම මත ගන්න අය ඒවා සියල්ල නතර කරලා මේ වෙනකොටත් ඇතිලා තියෙන බිම් මට්ටමේ
විශාල
ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා විශේෂයෙන්ම ආණ්ඩුවට අපි යෝජනා කරනවා සියලු බහුකාර්ය සේවක සේවිකාවන්ගේ සේවය ස්ථිර කරන්න සේවය ස්ථිර කරන්න යම් ප්‍රමාණයකට ප්‍රමාද වෙනවා නම් කරුණා කරලා අපි ඉල්ලීමක් කරනවා දීමනාව වැඩි කරන්න රුපියල් 22500කට එයාට ජීවත් වෙන්න බෑ අද ඒක සමාජ ඛේදවාචකයක් විදියට එනවා පෞගේ කාලේ අරගල ඊනි අරගලේ කරා මෙතර 30000කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා 10000ක් විතර මේක දැන් අතහැරලා ගිහිල්ලා ඒ නිසා අපි ඉල්ලනවා බොහොම ගෞරවයෙන් අපි ඉල්ලනවා ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කර සියලු මැතිතුමාලගේ වගේම අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලනවා මේ පිළිබඳව අවධානය යොමු කරලා ඒ අය මහා දුකක් මහා අමිහිරි දුකක් කටෝර අධ්‍යක්ෂින් විශාල ප්‍රමාණයක් එක පොරබදපද ජීවත් වෙනවා අනාගතයේදී ස්ථිර වේයයි කියන හැඟීම මත ඒ නිසා අපි යලි යලිත් මතක් කරනවා විශේෂයෙන් මේ බහුකාර්ය සේවක සේවිකාවන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා ඒ තරම් මේ පෞගේ දවස්වල මම අවසන් කරනවා ගරු මන්ත්‍රීනි පෞගේ දවස්වල ආණ්ඩුවේ මහා බැංකුවෙන් චක්‍රලේඛ ගණනාවක් නිකුත් කරා විශේෂයෙන් මේ ලීසින් සමාගම් වලට මේ පෞගේ කාලේ මේ ඇතිවෙච්ච තත්ත්වය ආර්ථික අර්බුද විශාල ප්‍රමාණයක් කොවිඩ් තත්ත්වය නිසා ඇතිවෙච්ච විවිධ තත්ත්වයන් විශාල ප්‍රමාණයක් එක්ක ඒ අයට සහන ලබා දෙන ලීසින් ගෙවීමේදී හැබැයි ඒ ලීසින් වාරක ගෙවද්දී විශේෂයෙන්ම නුවරළියේ තලවකැලේ ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකෙක් වාහන 40කට ආසන්න ප්‍රමාණයක් තිබුණා LB ෆිනෑන්ස් එකත් එක්ක තමයි ගනුදෙනු හැබැයි සම්පූර්ණයෙන්ම ඒ කියන කටයුතු පැහැරහැරලා අද මේ මොහොතේ වෙනකොට ඒ අයගේ වාහන ලීසින් එකෙන් උස්සලා තියෙනවා අනුකම්පා විරහිතව තෙතමනයක් නැති හදවතක් නැති සමාගම් ලාභය පමණක් පදනම් කරගෙන මේ සූරාකෑම කරනවා ඒ නිසා අපි විශේෂයෙන්ම අවධානය යොමු කරනවා මුදල් අමාත්‍යාංශ විශේෂයෙන්ම අනිත්‍යයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙන ඕන මෙන්න මේ චක්‍රලේඛ ප්‍රකාරව මේ අයට ලැබිය යුතු සහනය ලැබිය යුතුයි කියලා අපි යෝජනා කරනවා එහෙමනම්
විශේෂයෙන්
මේ කරුණු පිළිබඳව
මීළඟට
අවධානය යොමු කරමින් මගේ කතාව අවසන් කරනවා.
මදුර විතානගේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
අර මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි එදා සුනිල් ශාන්ත කලාකරුවාණන්ගේ ලස්සන සින්දුවක් තිබුණා මේ දියේගොඩ සැමතන කිරීතිරේ කියලා. නමුත් අද පක්ෂ විපක්ෂ සියලු දෙනාම කතා කරේ දූෂණේ වංචාව මේ රටේ ඊවහා ගිහලා කියලා දියේගොඩ සැම විතරක් නෙමෙයි අහස උසට වංචා දූෂණ කියලා. හැබැයි කනගාටුව අවුරුදු 25ක් තියා මේ පාර්ලිමේන්තුවේ මැතිඅමැතිකම් කරපු අයත් කියනවා ඒක මාර විකාරයක් වෙලා තියෙන ඒක නිසා මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අවුරුදු 25ක් තියක් ඉඳලත් තාම අවුරුදු ඒ 25 තියෙනම එකම දේ කතා කරන මැතිඅමැතිවරු ගැන පක්ෂ විපක්ෂ සියලු දෙනාට මම කියන්නේ අපි තාම ඇවිල්ලා අවුරුදු 2යි එහෙමනම් මේ සියල්ලට වග කියන්න ඕන කවුද මේ ඉන්න 225 අපි නිකන් මිනිස්සුන්ට දූෂණ වංචා තියනවා නිලධාරීන්ට දූෂණ වංචා තියනවා කියලා කියල වැඩක් නැහැ අපිට තියෙන අවස්ථාවෙන් අපි මොනවද ක්‍රියාත්මක කරන්නේ මොනවද අපි හදන ප්‍රතිපත්ති අපේ සම්බන්ධකම් මොනවද ඇති කරගන්න මේවා කරන්න කියන එක ගැන මම විශේෂයෙන්ම අවධාරණය කරනවා ඒ වගේම තමයි ආර්ථික අර්බුදයේ දූෂණය පමණක්ම නෙමෙයි මේ රට විනාශ වෙන්න තව ප්‍රධාන කාරණා තමයි අධි පරිභෝජන ජීවන රටාව ඒ වගේම බොරු ෂෝ එක ඒ වගේම පහුගිය කාලේ අපි දැක්ක මේ බොරු උගත්තු ටිකක් මොන ආණ්ඩුව ආවත් බොරු උගත්තු ටිකක් ඇවිල්ලා දෙන ගිනි ගෙඩිත් මේ රටේ ආර්ථික ප්‍රපාතයට විශේෂයෙන්ම බලපාන මොකද තාමත් මේ පැත්තේ හිටපු උගත්තු අර පැත්තට ගිහලා ආයි බෙරි හන්ද නැබැයි මේ අද මේ රටේ ප්‍රපාතයට ඒ කට්ටියත් අඩු වැඩි වශයෙන් මේ වග කියන්න ඕන කියන මම වග කියමින් කියනවා අපි ළඟ තොරතුරුත් තියෙනවා ඉතින් ඒ වගේම මම විශේෂයෙන්ම මේ වෙලාවේදී මේ අපේ රටේ අපිට මේ වෙනකොට බලවත් ලෙස නීතිය කඩාවැටිලා තියෙනවා. ඒ නීතිය කඩාවැටීමත් එක්ක ආර්ථිකයත් දරුණු විදිහට ඒ නීතිය කඩාවැටීම තුළින් ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. මොකද මම මේව කියන්නේ අද අපිට උසස් ආර්ථිකයක් තිබුණ රටක් හැබැයි ඒ උසස් ආර්ථිකයක් උසස් සංස්කෘතියක් තිබුණු රට මේ තැනට නීති ආධිපත්‍ය බිඳවැටලා මේ තැනට කඩා වැටෙන්න මේ පාර්ලිමේන්තුවේ 225ම තමයි මේ නවවෙනි පාර්ලිමේන්තුව පළවෙනි පාර්ලිමේන්තුවේ ඉඳන්ම මේ කට්ටියම තමයි වග කියන්න ඕන. එහෙම නැතුව මේ එළියේ පීඩාවට පත් වෙලා ඉන්න අහිංසක ජනතාව නෙමෙයි. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මොන දේ සිද්ධ වුණත් මේ රට අවුරුදු ගාණක් විනාශ කරපු මේ රටේ දේපල මංකොල්ල කාපු අදටත් සමහර රටවල ඩොලර් මිලියන ගණන් වාර්ෂිකව හම්බ කරනවා අපේ රටෙන් හොරකම් කරන් ගිය කෞතුක වස්තු පෙන්නලා. එහෙම රටවල් වලට ගිහිල්ලා තාමත් අර ජෝන් ඩොයිලිලාගේ අවතාර තාමත් ගිහිල්ලා ගතුකේලම් කියන තානාපති කාර්යාලවල පිළිගන්නවල් වලට ගිහිල්ලා තානාපතිලට ගිහිල්ලා අඬා වැටිලා මේ රටට විරුද්ධව කේලම් කියන පිරිසකුත් තියෙන ඉතින් ඒ ගැනත් මම විශේෂයෙන්ම කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද අද ලොකු මරහඬින් පම්පෝරි ගැහුවට මේ රට පාවා දෙන්න පිරිසක් මේ පාර්ලිමේන්තුව ඇතුළෙම ඉන්නවා. ඒ වගේම මේ අරගලය කියන එකත් අපි මොන විදිහට විවේචන කරත් අවංකවම අරගලය නිසා පාර්ලිමේන්තුව වෙනස් කරා, ජනාධිපතිලා වෙනස් කරා, අගමැති වෙනස් කරා, කැබිනට් මණ්ඩලය වෙනස් කරා. ඒක නිසා අපි මොන දේ කිව්වත් මේ අරගලයට අපි හිස නැමිය යුතුමයි. ඒ වගේම මේ අරගලයෙන් ඉදිරිපත් වෙච්ච කාරණා කීපයක් විශේෂයෙන් තරුණයෝ මොන ආගම් ભેද පක්ෂ තිබුණත් තරුණයෝ නැගිට්ටා. ඒතකොට අද තරුණයෙන්ද අපි අහුම්කම් දීලා තිනවද? අද රාජ්‍ය පරිපාලනයට ප්‍රාදේශීය ලේකම්ලට එහෙම නැත්නම් අමාත්‍යංශ ලේකම්ලව පත් කරලා තියෙන දඩු ගානේ 125ක් තරුණයා තරුණ විශේෂයෙන්ම මේ අපි මම පහුගිය කාලේ ලිස්ට් එක ගත්තා හොඳ මෙරිට් ලකුණු වලින් පාස් වෙච්ච තරුණ පරිපාලන රාජ්‍ය පරිපාලන නිලධාරීන් කිසි කෙනෙකුට අවස්ථාවක් ලැබිලා නැහැ. මොකද බොහෝ තැන්වල තාමත් අරගෙන ඉන්නේ ඒ එදා අරගලෙන් ප්‍රතික්ෂේප කරපු පිරිස් තමයි තාමත් ඒ තනතුරු වල ඉන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුව ගන්න අද මැලේසියාව, අද ඉන්දියාව, අද සිංගප්පූර දිනුනේ කොහමද? 150 පාර්ලිමේන්තුවේ ඉන්නේ තීරණ ගන්න තැන්වල ඉන්නේ තරුණ මැති ඇමතිවරු. ඒක නිසා අසාර්ථක වෙච්ච ඒ අර්මන් දැක්ක ඇමතිවරු කීප දෙනෙක් කිව්වා ඔඩිට් එකක් කරන්න ඕන. අමාත්‍යංශ බාරගත්තට පස්සේ අසාර්ථක නම් ඇමතිතුමා මාස තුනෙන් එළවලු දාන්න ඕන, අයින් කරන්න ඕන. ඒතන ක්‍රමවේදයක් අපි හදන්න ඕන. අපි නිකන් බොරුවට මේ නිකන් එක එක පොලිසි කතා කරලා වැඩක් නැහැ. ඒවා ක්‍රියාමාර්ග ගන්නවා ජනාධිපතිතුමාගේ මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. අසාර්ථක නම් මේ රජයේ මැති ඇමතිවරු වුන් අයින් කළා වැඩ කරන්න පුළුවන් මිනිස්සුට ඒ අවස්ථාව ලබා දෙන්න කියන එක. මොකද අද මේ ගෝලීය ගෝලීය ආර්ථිකයත් එක්ක මේ ගෝලීය දේශපාලනය තුළ අපි තරඟ කරනවා නම් ඒ ගෝලීය න්‍යායපත්‍රය අනුව ඒ ගෝලීය අලුත් කළමනා කරන ක්‍රමවේද අනුව මිසක් අපි තාම සාම්ප්‍රදායික හනමිටි අනුව අනේ අරයතර ආවේ මෙයාතර ආවේ අරයට පණි මෙහෙට පණි හැමති කඳුන් නැත්නම් අර පැත්තට පණි ඒ වහිතලා මේ රට දුවන්න බෑ. මේ එහෙම කරලා තමයි අද මේ රට මේ වලපල්ලට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි අර කිව්වාගේ කෝප් එක කෝප එක මේවා අපි විලාව නාස්ති කරලා කතා කරාට වැඩක් නැහැ. ඒවා ප්‍රතිපත්ති හදන්න නැත මිනිස්සු කියන්නේ තමුස්සලා අපි ඒවල තියෙන ඒවා හදන්නනේ අපිට කියලා වැඩක් නැහැ. අර පත්තර මල්ලිලා වගේ මෙතන පත්තර පිටු ගෙනල්ලා පත්තර දිගහැරලා වැඩක් නැහැ. ඒක පත්තරේ වැඩක්, ඒක රූපాయనీ වැඩක්. පාර්ලිමේන්තුවේ දිනේ පත්තර කෑල් කියවන්න නෙමෙයි ප්‍රතිපත්ති හදන ඒවා ක්‍රියාත්මක කරන්න යන්න. විපක්ෂ කවුද ගිය කස්ටම් එකට? කස්ටම් එකේ හොරගම් දිනලා අපි යනවා. අපි ගිහිල්ලා අපිට දැන් අපි දාලා තිනවා මේ ලබන ගමන පාර්ලිමේන්තුවට එන්න බැරි නේ පරාද කරනවා කියලා රජයේ නිලධාරීන් ඒගොල්ලන්ගේ වැරදි කියනකොට. ගිය සතිය අපි ගිය පෙරේදා පාර්ලිමේන්තු උපදේශකාරස මුදල් අමාත්‍යංශ කතා කරාම අපේ ඇමතිවරු අපේ මන්ත්‍රීවරු කෝල් කරලා කියනවා ඔය මන්ත්‍රීලෝ කියන ඒවා ගණන් ගන්න එපා, හිතර ඉදුණට ගණන් ගන්න එපා කියලා. ඒ වගේ අද පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු දේශපාලකයන් හැසිරෙන්නේ මගේ කනගාටුව මගේ අප්‍රසාදය බලගන්නවා. අපිට හොඳට වැඩ කරන නිලධාරියාට තැනක් දෙන්න නැතුව දූෂිතයව රකින්න මේ 225 තමයි කියන එක තමයි මම කියන්නේ. මම වගකීමෙන් කියන්නේ. මොකද මම කනගාටු වෙනවා ඒ ගැන. මම පාර්ලිමේන්තුවේදී පැහැදිලිවම කිව්වා රාජ්‍ය ආයතන තුනක් අන්ත දූෂිතයි. 150 රටේ ආදාම ලැබෙන්නේ ඒ ලැබෙන්නේ නැති ආයතන නිසා. ඒ ආයතන දූෂිත මොකද විශේෂයෙන්ම මේ ආයතනයේ සියලුම සමස්ත නිලධාරීන් හෝ සේවකයෝ නෙමෙයි අතලොස්සක් පිරිසක් දූෂණ වංචා කරනවා. අදත් මම දැක්කා රජයේ විගණනයක් කරපු නිලධාරීන්ට මෝටර රථ කොමසාරිස් කාර්යාලයේ RMV එකේ නිලධාරියෙකුට මරණ තර්ජන එල්ල කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අන්ත පිරිහිච්ච තැනකට අවිල දින එකට වග කියන්න ඕන අංක එකට දේශපාලඥය. මොකද නිලධාරියා වග කියන්න ඕන. නමුත් ඒ නිලධාරියාව නීතියට අවනත කරගන්න නැතුව රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව වැඩ කරවන්න
කරන්න අපිට මේ දේශපාලඥයාට එමණත ඇමතිවරුන්ට කැබිනට් මණ්ඩලයට බැරි නම් ඉතින් මේක අතහැරලා අපි යන්න ඕන මොකද එහෙම නැත්නම් අපි ඔය කියවල වැඩක් නැහැ ඒ වගේම තමයි මේ රාජ්‍ය ආදායම අඩු වීම ගැන අපි මොරහාන්න දීලා කතා කරනවා හැබැයි මහා පරිමාණ සමාගම් තම පිරිවැටුම සංගවීම ගැන දිගින් දිගටම අපි තොරතුරු ඉදිරිපත් කරනවා හැබැයි ඒ ඒ සමාගම් වල ඔඩිට් රිපෝට් හදන්නේ කවුද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහෙම නැත්නම් ඒගොල්ලෝ හොරගම් කරන එක වංචා කරන එක හදන්න දෙන්න කවුද ලංකාවේ මහා පරිමාණ බදු උපදේශක සමාගම් ඒක නිසා අපි කනගාටු වෙනවා කියන්න ඕන මේ රට පිරියෙන්න වැඩ කරන්නේ අපේ ඒ දේශපාලඥයා වගේම රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය ඒ වගේම එකතු කළ අගය මත වැඩබදු අඩු වීම ගැන ඒ වගේම ලංකාව ඒ වගේම ගොඩක් වෙලාවට මේ බදු අඩු වීමට අමතරව සමාගම් ලියාපදිංචිය පවතින දුර්වලතාවම අඳුරගත්තා අද වෙනකොට ලියාපදිංචි සමාගම් 1,5,000කින් බදු ගෙවන්නේ 66,721 2020 වර්ෂයේ තොරතුරු අනුව ඒ වගේම තමයි මම අවස්ථා කීපයකදීම යෝජනා කරා එක මාසයක් ඇතුළත මේ සියලුම දැනට තියෙන ව්‍යාපාර අවලංගු කරලා අලුත් ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට අර QR ක්‍රමය ඉතා සාර්ථකව දැන් ක්‍රියාත්මක වෙනවා ඒ වගේ නැවත වරක් මේ සමාගම් ලියාපදිංචි කරාම අපිට හොයා ගන්න පුළුවන් තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර සීමිත සමාගම් පුද්ගලික සමාගම් කොච්චර රටේ තියෙනවද කියලා මොකද බොහෝ සමාගම් අද බොහොම අක්‍රීය නිද්‍රාශීලීව හිටියට තමන්ගේ වැඩ කටයුතු කරාට බදු ගෙවන එක ඒ වගේම රටට ආදායම් ගෙවන එක වංචා සහගතව ක්‍රියාත්මක වෙනවා ඒ වගේම තමයි මුලාසන ආරුඩ මන්ත්‍රීතුමනි අද අපිට සේවා සපයන බොහෝ වෘත්තිකයෝ තමන් උපයන ධනයෙන් යම්කිසි ප්‍රමාණයක් සාධාරණ ප්‍රමාණයකට හෝ බදු ගෙවීමක් කරන්නේ නැහැ අර මම දැක්ක මන්ත්‍රීවරයෙක් කිය අපේ ප්‍රමිත බණ්ඩාර ඇමතුමා කියනවා මැච් එක වෙලාවේ ටියුෂන් ගුරුවරු විශාල ප්‍රමාණයක් ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මා කියලා. හැබැයි දිගින් දිගටම කතා කරා නීතිඥ වෘත්තික ඒ වගේම වෛද්‍ය වෘත්තිය ඒ වගේ විවිධ විශේෂඥ වෘත්තීන් කරන බොහෝ දෙනෙක් තමන්ගේ ඒ ආදම් සැඟවීම අදටත් ඒ ආදම් බදු දෙපාර්තමේන්තුව හොයන්නේ නැහැ. ඒ වගේම තමයි විදේශගත ශ්‍රමිකයන්ගේ උණ්ඩියල් ක්‍රමයට මුදල් උපයන එක මුදල් එවන එක ගැන අදටත් නිසි නියාමනයක් නැහැ. ඒව ගැනත් අපි කොච්චර කතා කරත් තවමත් මුදල් අමාත්‍යාංශය ඉතාමත්ම නිහඬ පිළිවෙතක් ගත කරන්නේ මොකද කිව්වාම උපදේශක කාර්ක සභාවේ හෝ මුදල් කාර්ක සභාවේ මොකක් කරේ ඒ වෙලාවට උත්තරයක් දුන්නට අදටත් ඒකට නිසි ක්‍රියාමයක් නැහැ. මොකද මම පසුගිය දවසේ මේ පෙරේදා මුදල් කාර්ක සභාවට ආපු මහා බැංකු අධිපතිතුමාගෙන් ඇහුවා ඩොලර් 50ක් 60ක් අතට හම්බ වෙන ටූරිස්ට් ගයිඩ් ටිප් එකක් හම්බ වෙන වෙලෙන්දට ඩොලර් 50 ගිහිල්ලා බැංකුවේ මාරු කරගන්නකොට බැංකුව බෑ කියනවා අපිට මහා බැංකුවේ චක්‍රලේක තියෙන මේවා බාර ගන්න බෑ කියලා මේක හොයන්න මේ ඩොලර් 50 ආවේ කොහොමද කියලා ලියන්න කියලා. ඒතකොට මේ මිනිස්සුන්ට ඕවා ලියලිය ඉන්න ඒක ක්‍රමයක් නැහැ. මේ මිනිස්සු ගිහිල්ලා උන්ඩියල් කාරෙන්ට සල්ලි දීලා මේ ඩොලර් ටික දීලා සල්ලි මාරු කරගන්නවා. මොකද ඩොලර් එකේ තියෙන ඒබ්‍රහම් ලින්කන්ගේ ජාතකයේ ඉඳන් ලියන්න කියලා බැංකුවෙන් කියනවා. ඒතකොට බැංකුවෙන් ඇහුවට මහා බැංකුව අධිපතිතුමාගෙන් ඇහුවන් පස්සේ කියනවා නෑ නෑ එහෙම එකක් කරලා නැහැ කියලා. බැංකුව ටික කියනවා නෑ අපිට මහා බැංකුවෙන් එහෙම ඕඩර් එකක් දීලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා එදා එතුමාට කිව්වා ඔබතුමා අද දවසේම මේක නිවැරදි කරන්න කියලා. මේ වෙනකම් මහා බැංකුව අධිපතිතුමා එක නිවැරදි කළා නෑ. ඉතින් ඒක නිසා මේවා කාට කියන්නද කියලා අපිට තේරෙන්නේ නෑ. මොකද එහෙමනම් තුන්වෙනි අරගලේ තුන්වෙනි කරල්ලට අපි තමයි නායකත්වය දෙන්නේ එහෙම වුණොත්. මොකද හේතුව නිලධාරීන් ඒ වගේම මේවට තීරණ ගන්න දේශපාලඥයෝ මැති ඇමතිවරු මේවට තීරණ ගන්න නැත්නම් ඒවට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ජනාධිපතිතුමා මොන විදියට අයවැය ලේඛන ඉදිරිපත් කරත් වෙන ඒවා නිකන් හුදු ලියවිල්ලක් එහෙම නැත්නම් කොළ ගොඩක් විතරයි. ඒ කොළ ටිකත් අපරාධය. එහෙම නැහැ. ඒක නිසා අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි විශේෂ පසුබිම මන්ත්‍රීවරු ඉදිරි ඉල්ලා සිටිනවා අර පහුගිය කාලේ ඒ රවට්ටම දූෂිත වංචනික නිලධාරීන් සහ දේශපාලඥයින්ගෙන් ප්‍රවේශම් වෙලා ඔබතුමා අලුත් ගමනක් යන්න අලුත් අදහස් තියෙන අලුත් දැක්මක් තියෙන ජවය තියෙන මිනිස්සු ටිකක් එකතු කරගන්න එහෙම නැතු වුණොත් ඔබතුමාටත් මේ ගමන යන්න බැරි වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමතියි මෙවර ජනාධිපතිතුමා මේ අයවැය ලේඛන ඉතාමත් සාධනීය කරුණු කීපයක් ඉදිරිපත් කළ දුණා. නමුත් විපක්ෂයට පේන්නේ ත්‍රිලෝක පත්‍රයේ විතරයි. ඇත්තටම ත්‍රිලෝක ගහලා තමයි විපක්ෂය උදේ ඉඳන්ම ආරම්භක වෙලාවේ ඉඳන්ම කතා කරන්නේ. මොකද හැන්සඩ් වාර්තා බැලුවා ටීවී එකේ මේ තියෙන ෆුටේජස් බැලුවා ඇත්තටම ත්‍රිලෝක ගහලා ඉන්නේ. මොකද හේතුව මේ ත්‍රයිලෝක කියලා කියන්නේ ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් ගිහිල්ලා බලන්න Google එකට මේ ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් කියන එක මේ බොන ගංජා මත් වෙන සූර වෙන ගහන ගංජා එක නෙමෙයි මේක තමයි අද ලෝකයේ විශේෂයෙන්ම ඇමරිකාව ගත්තත් ඕස්ට්‍රේලියාව ගත්තත් බොහෝ රටවල 2000 වෙනකොට අංකකේ ආර්ථික භෝගයක් විදිහට තමයි මේක තීරණය කරලා තියෙන්නේ ඒ වගේම විශාල ප්‍රදේශයේ විශාල භාණ්ඩ ප්‍රමාණයක් නිපදවන්න පුළුවන් ශාකයක් විදිහට තමයි ඒක හඳුනගෙන තියෙන්නේ ඒක නිසා ඒ ගැන මම විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වන අතර අර විශේෂයෙන්ම BOI එක ඒ වගේම EDB එක අපනයන ණය රක්ෂක සංස්ථා වගේ ආයතන එකට එකතු කරලා එක ආයතනයක් හදන එක ඉතාමත්ම සාධනීය කාරණයක් ඒ වගේම අපි මේ ගෝලීයව අපේ මේ භූ දේශපාලන කරත් විශේෂයෙන්ම අවබෝධයක් ගන්න ඕන අද වෙනකොට බටහිර රටවල් ටික ඉන්දු පැසිෆික් රණ්ඩුව පටන් අරන් තියෙනවා චීනෙන් බෙල්ට් ඇන්ඩ් රෝඩ් එවනත සිල්ක් රූට් රණ්ඩුව තියෙනවා අපි රාජ්‍ය තාන්ත්‍රිකව මේ කටයුතු හරියට කළමනාකරණය කළා අවබෝධ කරගෙන මේ කළමනාකරණය කරගන්න බැරි වුණොත් අපිට සදාකාලික ඒ දියුණු රටවල් වල එහෙම නැත්නම් අපිට තරගකාරී රටවල් වල පිළිගන්න වෙලා අපිට ඉන්න වෙනවා ඒක නිසා විශේෂ මෙන්න මේ දේ තේරුම් ගන්න ඕන අද වෙනකොට මේ පාර්ලිමේන්තු නියෝජනය කරන සමහර පක්ෂවලට උපදෙස් දෙන්නේ තානාපතිලා ගිහිල්ලා පක්ෂ කාර්යාලවලට ගිහිල්ලා උපදෙස් දෙන්නේ තානාපතිලා ඒ වගේම තමයි පක්ෂ සම්මේලනවලට ගිහිල්ලා ඉස්සරහා පුටුවල වාඩි වෙලා උපදෙස් දෙන්නේ තානාපතිලා ඒ වගේම සල්ලි මලු ගණන් දීලා මේ විවිධ මේ උද්ඝෝෂණ කරවලා රට වට්ටන්න කියන්නේ ඒවා ඉතින් ඒවා ඇඟි ඇඟි වෙස් බැඳනට අපි දන්නවා දැන් ඇත්ත තත්ත්වය මොකද්ද කියලා මොකද ඒක නිසා ඔබ මේ රටට ද්‍රෝහී වෙන්න එපා එදා ඩොයිලිලා කරපු ඒ රෝල් එක සමහර දේශපාලන නායකයෝ දේශපාලන පක්ෂය කරනවා ඒක ඉතාමත් කනගාටුයි මොකද අද අපිට මේ තියෙන අවස්ථාව මේ මේ අවස්ථාවෙන් ගොඩ එන්න බැරි වුණොත් අපිට සදාකාලිකව ගොඩ එන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා ඒ වගේම තමයි අද ජනාධිපතිතුමා විශේෂයෙන්ම සඳහන් කළා තියෙනවා මේ සේවා සපයන
අවසන් කරගන්න
විශේෂම පහසුකම් සපයන්න ඕන කියලා මොකද ලොජිස්ටික් කියන එක අද විශාල ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන එක නිසා අර මම කලින් කිව්වා වගේ අර චීන බෙල්ට් ඇන්ඩ් රෝඩ් එකයි ඇමරිකන් ඉන්දියන් ඉන්දු පැසිෆික් එකයි ගැන හොඳ අවබෝධයක් අරගෙන උසස් රාජ්‍ය තාන්ත්‍රිකෝ ඒ තානාපති සේවාවට පත් කරලා අපි මේක කළමනාකරණය නොකරොත් අපිට මොනවා කතා කරලා මේ මේක තවත් හුදු තව මේ එක් 2023 අයවැය කතා විතරයි වෙන්නේ මොකද මේ වන විටත් ගෝලීය වශයෙන් අපිට තියෙන පීඩනය අපි අවබෝධ කරගන්න ඕනේ එහෙම නැතුව තානාපති සේවාවලට ගියවන මිනිසුන්
කියලා
තේකොළ විකුණන්නයි ඒ රස්සියාදු ගන්න රස්සියාදුකාරින්ව තානාපතිලා විදිහට අවුරුදු 30 30 යවපු එකේ ආනිසංසත් අපි දැන් අද භුක්ති විඳිනවා ඒ වගේම මම විශේෂම පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ මිල්ලා සිටින්නේ මේ අර්බුදකාරී වෙලාවේ අපි මේ රට ගැන හිතලා අපි මේ මාතෘභූමිය ගැන හිතලා වැඩ කරන්න ඕන කියලා
බොහොම ස්තුතියි ගර්මන්තුමා මීළඟට ගරු ජයරත්න හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා
මුලසින හොබවන ගර්මන්තුමනි 2023 අයවැය පිළිබඳව මං හිතන්නේ රටේ මිනිස්සුන්ටවත් අපිටවත් බලාපොරොත්තු සහගත තත්ත්වයක් තියාගන්නට පුළුවන් කමක් නැහැ මේ ආර්ථික අර්බුදය හමුවේ අයවැය යෝජනා කරලා තියෙන මේ බදු බරත් එක්ක බරපතල ව්‍යාකූල තත්ත්වයක් තමයි සමස්ත රටවැසියට අද සිද්ධ වෙලා තියෙන්නේ. ජීවත් වීම පිළිබඳ දහසක් ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම රජයේ සේවකීන්ට අද උන්ගේ වැටුපෙන් ඔවුන්ට ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. උන්ගේ දූ දරුවෝ ටික පාසලට යවා ගන්න විදිහක් නැහැ. අද විශාල අර්බුදෙන් අර්බුදයකට රජයේ සේවකපත් වෙලා තියෙනවා. මුදල් ඇමතිතුමා විදිහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ සභාවේ මොන ප්‍රකාශ ඉදිරිපත් කළත් මම හිතන්නේ ඒවා මහ පොළොවේ පැල කරන්න පුළුවන් වේද කියලා අපිට තරමක සැක සංකා මතුවෙච්ච වෙලාවක්. එතුමාම කියනවා ලෝකෙට ණය වෙලා මගුල් කෑව වගේ වැඩක් කියලා තමයි එතුමා කතාව පටන් ගත්තේ. හැබැයි මේ පහුගිය කාලේ පහුගිය අවුරුදු කාල රාජ්‍ය ආණ්ඩු කාල සීමා කීපෙන් මං හිතන්නේ මේ සියලු පාර්ශ්වයන් ණයට ගෙනල්ලා තමයි මගුල් කාලා තමයි මේ රට කරගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අද මේ අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙන මේ සෙස් බද්දත් එක්ක මිනිස්සු කබලෙන් ලිපට වැටලා තියෙන්නේ. දැන් මේ සෙස් බද්දත් එක්ක පාසල් උපකරණ පිළිබඳව මං හිතන්නේ ඊයේ සාධනීය පිළිතුරක් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඉංගියක් පළ කෙරුවා අපිට ඒ ගැන සතුටක් තියෙනවා හැබැයි අනිකුත් එදිනෙදා කනබන පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සැලකිතු ප්‍රමාණිකින් සෙස් බද්දත් එක්ක ඉහළ ගිහිල්ලා තියෙන්නේ කඩල රුපියල් 300කින් අර්ථාපල් 220කින් බඩේරුගු 300කින් යනවා බඩේරුගු මිල රුපියල් 300කින් යනවා කියලා කියන්නේ මං හිතන්නේ අද මේ වෙළඳ පොලේ බරපතල ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙන මේ බිත්තර මිල පිළිබඳ මං හිතන්නේ අපිට කිසියම්ම තත්ත්වයක් අපිට මවා ගන්නට පුළුවන් කමක් නැහැ බඩේරුගු කුලයක රුපියල් 300යි කියනකොට ඒ නිසා මේ පිළිබඳව නැවත සලකා බලන්න කියන එක තමයි විශේෂයෙන්ම අපි රජයට කියන්න සිද්ධ වෙන්නේ අයවැයේ හිගේ බිලියන 2404 මේ සියල්ල මං හිතන්නේ බදු වලින් තමයි උපය ගන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒ අතරතුරේ ප්‍රතිහුගත කරන්නේ කියලා රාජ්‍ය ආයතන විකිණීමේ වැඩපිළිවෙලකට යනවා. මේක අපි ටිකක් නම ටිකක් කැටයන් කරලා අයිසින් කරලා මේ අලුත් නාමයන් අපි පාවිච්චි කරුවත් මේක හැබැයි අරුත මුඩසන හොබවන ගරු මන්තුමනි මේක විකිණීම තමයි. මට මතකයි 1978 අවුරුද්දේ අපේ වත්මන් ජනාධිපතිතුමා තමයි ඒකට මං හිතන්නේ කර්මාන්ත ඇමතුමා. ඒ කර්මාන්ත ඇමතුමා විදියට එතුමන්ලා 1977 ආණ්ඩුව බලයට ඇවිල්ලා ඒ පටන් ගත්ත කාලේ අපේ පළාත්වල තිබුණා තුල්ලිරිය, වේයන්ගොඩ, පූගොඩ මේ දැවැන්ත පෙහෙකම් හැමල් තිබුණා. මේ සියල්ල මං හිතන්නේ එතුමයි කර්මාන්ත අමාත්‍යංශ කාලේ තමයි පෞදිලිකරණය කරලා නාඩාරලට මේ ටික විකුණලා දැම්මේ. ඒ අවසානේ උනේ 10-15000කට රැකියා අපේ පළාත්වල අහිමි වුණා. මං හිතන්නේ ඒකේ තවත් දිගුවක්ද කියලා කියන එක අපිට පොඩි සැකයක් තියෙනවා. එහෙනම් මේ පෞද්ගලිකරණය කරන රාජ්‍ය ආයතන කියපුවාම මේක ලාභ ලබන ආයතන තියෙනවා. 100%ක් පාඩු ලබන ආයතන තියෙනවා. එයා ලංකා පාඩු බව පිළිගන්නවා. ඒ වගේම ඛනිත නීතිගත සංස්ථා පිළිබඳ අපිට තර්කයක් නැහැ. හැබැයි රක්ෂණ සංස්ථාව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අදටත් ලාභ ලබන ආයතනය. මට මතක් වෙනවා 1977 රජයේ ඒකට වෙළඳ ඇමතිවරයා ලලිත ඇතුළත්මුදිරි ඇමතිතුමා එදා රක්ෂණ සංස්ථාව පෞද්ගලිකරණය කරන්නයි කියලා එක්සත් ජාතික පක්ෂ රජයේ කැබිනට් මණ්ඩලයේ ගියා ජයවර්ධන මහත්තයාගේ යෝජනා කරනකොට ඇතුළත්මුදිරි ඇමතිතුමා එදා කියනවා රක්ෂණ සංස්ථාව පෞද්ගලිකරණය කරන්න අවශ්‍ය නැහැ. ඒක රජයේ සතු ආයතනයක් විදිහට අපි තියමු. අපි පෞද්ගලික අංශයට රක්ෂණයේ වෘත කරමු කියලා තමයි එදා දැක්මක් තිබිච්ච ඇතුළත්මුදිරි ඇමතිතුමා වගේ ඒ ඇමතිවරු එදා රාජ්‍යතන්ත්‍රයේ එදා මෙහෙවලා තියෙන්නේ. ඒ නිසා මේ සියල්ල පෞද්ගලිකරණය කිරීම මං හිතන්නේ ලාභ ලබන ආයතන විකිණීම මං හිතන්නේ ඒ තරම්ම සතුරුදායක තත්ත්වයක් නෙවෙයි. මට මතකයි ඊයේ දවසේ ජනාධිපතිතුමා මේ අයවැය පස්වීපරම්භ පිළිබඳව එතුමා සම්මන්ත්‍රණයක් තියලා එතුමා ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා මේ පිළිබඳව. ඒ අවස්ථාවේ එතුමා කියන්නේ මේ ලාභ ලබන ආයතන විකුණනට පස්සේ ඒ ලැබෙන මුදල අපේ ඩොලර් සංචිතය ශක්තිමත් කරන්න යම් සහයෝගයක් දෙනවයි කියලා. මට නැවත පෙරලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ 2015 ආණ්ඩුව එදා චීන ජාතිකයන්ට හම්බන්තොට වරා ඉවික්කා. මේ රටේ බරපතල උද්ඝෝෂණ තත්ත්වයක් ඇති වුණා. හැබැයි එදත් කිව්වේ මෙවැනිම කතන්දරයක් තමයි. හැබැයි හම්බන්තොට වරාය හදන්න ගිය මුළු මුදලින් 30%ක්වත් අපි චීනුන්ට මේක විකුණනකොට අය කරගත්තේ නැහැ. ඒ ගත්ත සොච්චම් මුදලත් අපි ණය පියවුවේ නැහැ. වරාය හම්බන්තොට වරාය චීනු අතර ගියා. හම්බන්තොට වරාය හදන්න ගත්ත ණය ටික ශ්‍රී ලංකා ආණ්ඩුව පැත්තට ආවා. මේක තමයි සත්‍ය තත්ත්වය. එහෙනම් මේ වගේ ප්‍රශ්න දිහා බලනකොට මේ අපිට ලාභදායක ආයතන පිළිබඳව දෙසරයක් තුන්සරයක් කල්පනා කරලා තීන්දුව ගන්න වෙනවා. ඒ නිසා මේ පෞද්ගලිකරණය පිළිබඳවත් අපිට මේ ආයතනයක් දෙකක් පිළිබඳව අපිට අපේ විරෝධයක් තියෙනවා. හැබැයි අපි මේ පාඩු ලබන ආයතන පැවරීම පිළිබඳ කිසි ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. මේක මෙතෙක් කල් නොකරපු එකේ වැරද්ද තමයි තියෙන්නේ. යලි පුබුදුම ශ්‍රී ලංකා 2005 මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා මෙතුමන්ල මේ වගේම වැකියක් තමයි ප්‍රකාශ කරුවේ. ඒකෙත් අපිට ඒ වෙලාවේ මං හිතන්නේ එතුමාලා මේ කර කියා ගන්න බැරි වුණා. ඒකට මං හිතන්නේ ඒකට ජනාධිපතිවරයා හරස් වෙච්ච හින්දා. හැබැයි දැන් එතුමාට ඒ හැන්ද තියෙන හින්දා එතුමාට මේක මං හිතන්නේ අද මහ බැංකුවේ වෙන මේකකයක් ස්ථාපිත කරලා මං හිතන්නේ මේක කඩනම් කරන්න එතුමා කටයුතු කරයි කියලා තමයි අපිට දැන් පිනියන්නේ කියන එක විශේෂයෙන් මූලාසන ඔබ නමාරු මන්තිමනි මේ වෙලාවේ මතක් කරන්න ඕන. පෞගිය කාලේ අපි විදේශ ණය කෝටි 31,000ක් අරගෙන වෙච්ච දෙයක් නැහැ කියලා විගණකාධිපතිතුමාගේ වාර්තාවේ කරුණානාවරණය කරනවා. ණය කිසුන් 12කට අදාළ විදේශ ණය රාජ්‍ය මූල්‍ය ප්‍රකාශවල අන්තර්ගත වෙලා නැහැ කියලා විගණකාධිපති දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරනවා. මං හිතන්නේ මේ මෙවැනි අකටයුතුකම් සහ අපහැදිලි මූල්‍ය ගනුදෙනු හින්දා අපි බරපතල අර්බුදයකටපත් වුණා. එහෙනම් මේවා යම් ප්‍රමාණිකාර නිවැරදි කරගෙන අපි ඉස්සරහට නොගියොත් මුලාසන ඔබන ගර්මන්තුමනි අපි මීටත් වැඩිය බරපතල අගාධයකට වැටෙන එක අපිට නවත්තන්නට පුළුවන් කමක් වෙන්නේ නැහැ. මම දැක්ක මේ අයවැය යෝජනාවල ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරන්ට ඕනේ කියලා ඍජුවම මේ යෝජනාවල සඳහන් වෙනවා. ඉතිහාසෙ මට මතකයි මේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉඩම් බලතල පවරලා විශේෂම නැගෙනහිර පළාතේ බරපතල විදියේ දූෂණ සිද්ධින් ගණනාවක් සිද්ධ වුණා. ඒ බලතල පැවරීම තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් ඔවු මායින් වෙනස් කළ ප්‍රාදේශීය ලේකම්ලා ඒ ඉඩම් පැවරීම කෙරුවා. මං හිතන්නේ මේකට ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාවත් අන්තර්ගත කරලයි කියලා තමයි මගේ අවබෝධය හරියට තේරෙන්නේ. මේවා මං හිතන්නේ බරපතල අර්බුදකාරී තත්ත්වයකට පත් වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. රජයේ ඉඩම්, LRC ඉඩම්, මහවැලි ඉඩම් මේ සියල්ල මේ කාර්යාලයකින් මේ ප්‍රාදේශීය ලේකම්වරයාට මේ බලතල පවරපුවාම හුඟක් වෙලාවට ප්‍රාදේශීය ලේකම්වරයා පවතින රජයේ දේශ ප්‍රාදේශීය එහෙම නැත්නම් දිස්ත්‍රික් දේශපාලඥයන්ගේ අත්අඩංගුවේ ඉන්නේ. ඔවුන්ට බලපෑම් කරලා මේ ඉඩම් පැවරීම සඳහා අවශ්‍ය තීන්දුව తీරන ඔවුන්ට ගන්නට පුළුවන් කමක් තියෙනවා. නීති රීති සියල්ල පැත්තකට දාලා මෙවැනි තීන්දුව ගත අවස්ථා ගණනාවක් තියෙනවා. නැගිර පළාතේ මං හිතන්නේ විශාල දුක් අඳෝනාවක් තියෙනවා. මේ වගේ ඉඩම් පැවරීම් මං හිතන්නේ 100,000 ගණක් තියෙනවා. එහෙනම් මේ ගැන නැවත සලකා බලන්න වෙනවා. මට මතකයි 2006 2001 චක්‍රලේඛණෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් මෙවැනි ඉඩම් බලතල පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලතල පැවරීම පිළිබඳව එතුමා යම් තීන්දුවකට එළඹෙනකොට එදා පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩුවක් ගොනු කෙරුවා. මේ තියෙන අවිධිමත්භාවය පිළිබඳව ඔවුන් තර්කයක් ගොඩනැගුවා ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව දුන්නා මේ බලතල පැවරීම අහෝසි කරලා. එන ඉතිහාසයේ මේ සම්බන්ධව කියවිච්ච වකවානු සිද්ධීන් ගණනාවක් තියෙනවා. සමහර විට මේක නොසලකා හැරියොත් සමහර පළාත්වල ජාතිවාදී පදනමිනුත් මේ සියල්ල නොකරනවයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. එහෙනම් අපි කියනවා ජනාධිපතිතුමාට මේවා පිළිබඳව නැවතක් සලකා බලන්නට කියලා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් පමණ
ඉතිරි තියෙනවා. ඔබතුමාගේ ගර්මන්තුමනි අද වෙනකොට අපේ අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. අධ්‍යාපනයේ සඳහා අද දරුවන් බරපතල අර්බුද තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. ඔවුන්ට යම් සහනදායි වැඩපිළිවෙළක් සකස් නිකරුවොත් මං හිතන්නේ ඔවුන් පාසලට එන ප්‍රමාණය විශේෂයෙන්ම ගම්බද පළාත් වගේම නගර බලත් වලටත් මේක පොදු කාරණයක් වෙනවා. අධ්‍යාපනය සඳහා අයවැයෙන් යෝජනා කරලා තියෙන්නේ මං හිතන්නේ සීමිත පාසල් සංඛ්‍යාවක් 100කටත් ආසන්න පාසල් සංඛ්‍යාවක් තෝරගෙන එව්වා පිළිබඳව තමයි ඔවුන් ප්‍රතිපාදනය වෙන් කරලා තියෙන්නේ. මං හිතන්නේ මේක රටට සෑහෙනවද කියලා අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම සෞඛ්‍යයට 7% විතර වෙන් වෙච්ච මුදලන් 4% දක්වා අඩු කරලා අද වෙනකොට මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ අද ප්‍රශ්න පත්‍රයක් ගොඩනැගිලා තියෙනවා. විශේෂයෙන්ම කාසල් රිජ්වේ ආරෝග්‍ය ශාලාවල මං හිතන්නේ රුධිර පරීක්ෂණ සඳහා රසායනික ද්‍රව්‍ය නැ ලේ බැංකුවේ අපේ බ්ලඩ් බැංක එකේ ඉන්න ප්‍රධාන වෛද්‍යවරයා ඒ පිළිබඳව පුන පුනා පහුගිය කාලේ ප්‍රකාශ කෙරුවා. එහෙනම් මේ පිළිවස් සලකා බලන්න වෙනවා. අවසාන වශයෙන් මූලසනබුන් ගරු මන්ත්‍රීමනි මේක ඔබටත් මටත් අමුත්තක් වෙවි. මේ පළාත් සභාව මැතිවරණ කල් දාලා අවුරුදු 3යි. ප්‍රාදේශීය සභාව මං හිතන්නේ මැතිවරණ පිළිබඳව යම් යම් කතා එලිදරව් වෙන වෙලාවක් ඡන්දේ පවත්වාද නොපත්වාද කියලා මට පැහැදිලි නිගමනයෙන්න පුළුවන් කමක් නැහැ. ඉතිහාසෙ දිහා බලපුවාම නම් මට තේරෙන්නේ ඡන්දේ තියෙන එකක් නැහැයි වගේ කියලා. කොහේටද පළාත් පාලන ආයතන අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 14ක් ඔක්කොම කිව්වොත් අපේ ප්‍රාදේශීය සභාව ඉන්න සභාපතිතුමනි කරන අසාධාරණයක්. 14ක් පළාත් පාලන ආයතන බරපතල විදිහේ දූෂණයෙන් අද පිරිලා කුරුණෑගල මහනගර සභාව විගණන වාර්තා 27ක් පිළිබඳව විගණන කාර්ය දෙපාර්තමේන්තුව කතා කරනවා.
පොදුමයි කාලය අවසන්.
මේ පිළිබඳව මට තව විනාඩි දෙකක් දෙන්න මුලස්නබ කර මන්ත්‍රමනි. මේ කෝටි ගානක මුදල් වංචා පිළිබඳව ආණ්ඩුකාරවරයා වසන්ත කරන්නාගොඩ මැතිතුමා
විනාඩි දෙකක් ලබා දෙන්න බේකරු මන්ත්‍රී.
හැබැයි මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරී ඒ වගේම පොදු ජන පෙරමුණේ දේශපාලන ප්‍රධානි මේ පරීක්ෂණ කරන්නට එපයි කියලා නිරන්තරයෙන් ආණ්ඩුකාරයාට බලපෑම් කරනවා. මං හිතන්නේ අපි ඉතිහාසෙවත් වෙච්ච දේවලුත් එක්ක දැන් පාඩමක් ඉගෙන ගන්න වෙනවා. මේ දූෂණ වංචාවම කරලා මේ රටේ මිනිස්සුන්ට අපි යම් සාධාරණයක් කරන්නට වෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් විශේෂයෙන්ම අපි රජයේ අවධානය යොමු කරනවා. මේ දූෂණ වංචා පිළිබඳව ඔවුන් මේ ගෙනියන වැඩ පිළිවෙල කරුණාකරලා නවත්තලා ඔවුන්ට නිරුපදිතේ ඒ පරීක්ෂණ ඉස්සක් සිද්ධ කරගන්නත් ඒ පිළිබඳ තීන්දුව తీර ගන්න ආණ්ඩුකාරයට අවශ්‍ය පරිසර නිර්මාණය කරන්නටත් කියන එක ඉල්ලා සිටින්මින් මම කතා අවසන් කරනවා.
අපිට සුපි. ප්‍රොමිස් සතිගරු මන්තුමා.